අයිබෝන් නාදිනිය දුවේ පුතේ, අදත් අපි ඔබ හා මුණගැසෙනවා රුහුණු සේවයේ රුහුණු ගුරු ගෙදර තුලින්. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණිය 8 පාඩම, ජීවිද්‍යා පාඩමක්, ජීවින්ගේ ලාක්ෂණික පාඩම තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද. ඒතර ඔබට මතකනම් ඔබ 6 ශ්‍රේණියේ තමයි විද්‍යාව කියන විෂය මුලින්ම හඳුනගත්තේ. එහෙදි ඔබට මතකනම් 6 ශ්‍රේණියේ පළවෙනි පාඩම අපවට ලෝකයේ පාඩම, එහෙම නේද? ඔබට මතකයිද කියලා මම හිතනවා. ඒකදී ඔයාලා ඉගෙන ගත්තා මේ ජීවීන් සහ අජීවීන් වෙන්කල් හඳුනගන්න ක්‍රමයක් නේද? ජීවීන් සහ අජීවීන් වෙන් කරන ලක්ෂණ කීපයක් ඉගෙන ගත්තා. එහෙදි ඔබ ඉගෙන ගත්තා වර්ධනය වන දෑ ජීවීන් ලෙසත්, වර්ධනය නොවන දෑ අජීවීන් ලෙසත්. හැබැයි අපිට ජීවීන්ගේ බාහිර ස්වරූපය බලලම, නැත්තම් කිසියම් දෙයක බාහිර ස්වරූපය බලලම ඒක ජීවීද අජීවීද කියලා කියන්න පුළුවන්ද? අපි උදාහරණ කීපයක් ගමුකෝ. මෙතන මට කියන්නක මෙන්න මේවා ජීවීද අජීවීද කියන එක. එකක් කිකිලි බිත්තරයක් ගමුකෝ. අපි කිකිලි බිත්තරය ජීවීද අජීවීද, එයා පෙන්නන ජීවි ලක්ෂණ මොනවද? එයාගෙම අධික්ෂේෂ කරන එක තැබූ ජීවිකුගේ දේහයෙන් ඉවත් කළ කොටසක්, අධික්ෂිත කරන එක තිබ්බ ජීවියෙකු දෙහිං වත් කළ කොටසක්. ඊට පස්සේ අවුරුදු ගානක් පැරණි පොසිලයක්. මේවා ජීවීද අජීවීද? ඔබේ අදහස මොකද්ද? අපි දන්නවා අපි දැන්ටමත් දන්න ජීවීන්ගේ ලක්ෂණ කොතරම් දුරට කිකිලි බිත්තරයට අදාළ වෙනවද? මම දන්නවා සති ගානක් පහු වෙලා වුණත් කිකිලි බිත්තරයක් අපි රැකීමට ලක් කළොත් ඒකින් කුකුල් පැටියෙක් ලබා ගන්න පුළුවන්. පැටවෙකු බිහි වෙනවා නේ. නමුත් අපි මුලින් දැක්කේ විතරය අපි අර කලින් සඳහන් කරපු ඔබ දන්න ජීවීන්ගේ ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ඒ වගේම අපි දැන් ගත්තොත් අර ජීවිකු දෙහෙන් ඉවත් කළ කොටසක් අපි අධිශීත කරන තියලා කාලෙකට පස්සේ මේක ජීවිකුට බද්ධ කළොත් නැවතත් එයා ජීවී තත්වයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම පුතේ අවුරුදු දහස් ගණනක් පරණ පොසිලයකින් වෙන් කරගන්න DNA අපි වෙනත් ජීවියෙකුට බද්ධ කිරීමෙන්, නැත්නම් බද්ධ කිරීමෙන් පැරණි ජීවීන්ගේ ලක්ෂණ සහිත නව ජීවීන් බිහි කිරීමේ ක්‍රමවේදයක් ජනතාක්ෂණය මගින් හොයාගෙන තියෙනවා. ඒ අනුව අපිට එන්න පුළුවන් නිගමනය මොකද්ද? අපිට කියන්න බෑ බාහිරින් බලලා කිසියම් දෙයක් ජීවීද අජීවීද කියන එක. ඒක නිසා අපි ජීවීන්ගේ ලක්ෂණ, නැත්නම් ජීවියෙක් හඳුනාගෙන හොඳ අපි ජීවින්ට පමණක් පොදු ලක්ෂණ සමුදායක්, නැත්නම් ලක්ෂණ ලැයිස්තුවක් අපි යොදා ගන්නවා. දැන් ඔබෙන් කවුරුරි ඇහුවොත් එimhe ජීවය කියන්නේ මොකද්ද කියලා පුතේ ඔබට උත්තර දෙන්න පුළුවන්. ජීවය කියලා කියන්නේ මොකද්ද? මා දන්නා පමණින් පුතේ මේ වෙනතෙක් කිසිම විද්‍යාඥයෙකුට හැකියාවක් ලැබිලා නැහැ ජීවය කියන එක අර්ථ දක්වන්න. නමුත් ඒ වෙනුවට මෙන්න මේ ජීවීන් යනු කවරහොද කියන එකට පිළිතුරක් විදිහට ජීවින්ට පමණක් පොදු ලක්ෂණ සමුදායක්, නැත්නම් ලක්ෂණ ගොන්නක් ඉදිරිපත් කළා තියෙනවා. මොනවද මේ ලක්ෂණ? නැත්නම් ජීවීන්ට පොදු ලක්ෂණ මොනවද බලන්න ඕ මෙන්න මේ ලක්ෂණ ටික දැනන් හිටියද කියලා. එකක් සෛලීය සංවිධානය. මොකද්ද සෛලීය සංවිධානය? පෝෂණය. මොකද්ද පෝෂණය? ශ්වසනය. ශ්වසනය. ඊළඟට උද්දීප්තතාව සහ සමායෝජනය. මොකද්ද උද්දීප්තතාව සහ සමායෝජනය? බහිස්රාවය. බහිස්රාවය. චලනය. චලනය. ප්‍රජනනය. මොකද්ද ප්‍රජනනය? සහ වර්ධනය හා විකසනය. මේ මම ඔබට සඳහන් කළේ ජීවීන්ට පොදු ලාක්ෂණික සමූහයක්. මොනවද? අප මතක් කරොත් සෛලීය සංවිධානය, පෝෂණය, ශ්වසනය, උද්දීප්තතාව සහ සමායෝජනය, බහිස්රාවය, චලනය, ප්‍රජනනය, වර්ධනය හා විකසනය. දැන් ඔබට මෙලි මතක තියාගන්න පුළුවන්ද පුතේ මේ ලක්ෂණ ටික? ඔබට දැන් මතක තියාගන්න පුළුවන් වේවිද? හරි. අපි තව පාරක් මේක මතක් කරමුකෝ. අනපම මතක් කරන මම එකක් සෛලිය සංවිධානය, පෝෂණය, ශ්වසනය, උද්දීප්තතාව හා සමායෝජනය, බහිස්රාවය, චලනය, ප්‍රජනනය, වර්ධනය හා විකසනය. මේ අපි මේ පාඩමේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ජීවීන්ට පොදු ලාක්ෂණික සමූහය. නැත්නම් ලක්ෂණ කීපය. අපි ඒකද ඉස්සෙල්ලාම සාකච්ඡා කරමු. මෙන්න මේ සෛලිය සංවිධානය කියන එක. සෛලිය සංවිධානය. අපි දන්නවා මෙන්න මේ ඒක සෛලික ජීවියෙක් සලකන්නකෝ. උදාහරණයක් පැරමීසියම්, ඇමීබා, බැක්ටීරියා, ඊස්ට් වගේ ජීවීන් එයාලා අපි කියන ඒක සෛලිකයන් කියලා. හේතුව එයාලගේ දේහය ගොඩනගලා තියෙන්නේ තනි සෛලයකින්. එයාලගේ දේහය ගොඩනගලා තියෙන්නේ තනි සෛලයකින්. ඒ නිසා අපි කියන ඒවාට ඒක සෛලික ජීවීන් කියලා. එතකොට මෙන්න මේ ඒක සෛලික ජීවීන්ගේ විවිධය සැලකුවහම පුතේ අපිට පෙනී යන දේ තමයි ඒක සෛල ප්ලාස්මය සහ එහි අඩංගු ඉන්ද්‍රියක ප්ලාස්ම පටලයෙන් වටවිලා තියෙන විවිධයක් විදිහට. මොකද්ද? ඒක සෛලික ජීවික සංවිධානය සැලකුවහම ඒක සෛල ප්ලාස්මයක් තියෙනවා. එහි ඉන්ද්‍රික අඩංගු වෙනවා. ඒවා ප්ලාස්ම පටලයෙන් වටවිලා තියෙනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් ඒක සෛලික ජීවියෙකුගේ විවිධය ප්ලාස්ම පටලයෙන් වට වෙලා තියෙන සෛල ප්ලාස්මය සහ එහි අඩංගු ඉන්ද්‍රිකා වලින් යුක්ත වෙනවා. ඒක සෛලික ජීවී. එතකොට මෙන්න මේ ඒක සෛලික ජීවියත් ඒක සෛලික ජීවියත් මෙන්න මේ කියන සියලුම ජීවී භාවයේ ලක්ෂණ පෙන්නනවා. එයාලට පුතේ ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානයක් තියෙන්නේ. ඉන්ද්‍රිකා මට්ටමේ. ඔයාලා මීට කලින් පාඩමකදී සෛලයේ පාඩමේදී සෛල ඉන්ද්‍රිකා ගැන සාකච්ඡා කරලා තිබුණා නේද? අපිට මා හිතන එක මතක ඇති කියලා. හැබැයි බහුසෛලික ජීවියෙක් සැලකුවාම කවුද බහුසෛලික ජීවීන් කියලා කියන්නේ? කවුද බහුසෛලික ජීවීන් කියලා කියන්නේ? පොතේ බහුසෛලික ජීවීන් කියලා කියනවා දේහය සෛල ගණනාවකින් හැදලා තියෙන ජීවීන්. කිසියම් ජීවකගේ සෛල දේහය සෛල බොහෝ ගණනකින් හැදලා තියෙනවා නම් අපි කියනවා එයා බහුසැලික ජීවියෙක් කියලා. උදාහරණ අපි බහුසැලික ජීවි. මිනිසා බහුසැලික ජීවී. ශාක බහුසැලික ජීවී. ඒ වගේම අපි බල්ලෙක් ගමුකෝ. එයත් බහුසැලික ජීවී. හැබැයි පුතේ මෙන්න මේ බහුසැලික ජීවියෙක් වුණත් මෙන්න මේ බහුසැලික ජීවියාගේ ද ආරම්භයේ සිද්ධ වෙන්නේ ශුක්‍රාණුවක් හා ඩිම්බයක් සංසේචන වීමෙන් හටගන්න තනි සෛලයක් වන යුක්තාණුවක් මගින් නේ. අපි දන්නවා ජන්මාණු වර්ග දෙකක් තියෙනවා. පීතෘ ජන්මාණුවට අපි කියනවා ශුක්‍රාණුවක් කියලා, මාතෘ ජන්මාණුවට අපි කියනවා ඩිම්බයක් කියලා නේද? මේවත් ඒක සෛලිකේවා. ඒතර ශුක්‍රාණුවක් ඩිම්බයක් හා සංසේචනය වීම නැත්නම් ඩිම්බයක් ශුක්‍රාණුවක මගින් සංසේචනය වීමෙන් හට ගන්නවා තා කුඩා සෛලයක් අපි කියනවා යුක්තාණු තනි සෛලයක්. ඒතර මේ තනි සෛලයේ බෙදිලා වල සෛල විභාජනය නැගත්ත අනුනු විභාජනයෙන් බෙදිලා සෛල 2 4 8 16 32 64 128 ඔය විදිහට බෙදිලා ගිහිල්ලා සෛල ගොන්නක් හට ගන්නවා නේ. අපි මොරුලාව කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් තවදුරටත් මේ සෛල වර්ධනය සහ විකසනය ලක්වීමෙන් නම ජීවීක් හට ගන්නවා. හැබැයි පුතේ මෙන්න මේ බහුසෛලික ජීවිකුගේ දේහය ගත්තාම විවිධ සෛල වර්ග වලින් යුක්ත වෙනවා. ඒ වගේම මේ සෛල වර්ග විවිධ කෘත්‍යයන් සඳහා වැදගත් වෙනවා. මේ සෛල වර්ග විවිධ කෘත්‍යයන් සඳහා වැදගත් වෙනවා. පැහැදිලිද? නේද? අපි දැන් සාකච්ඡා කරා බහුසෛලික ජීවීකුගේ දේහය ගත්තාම ඒකේ විවිධ සෛල වර්ග තියෙනවා. ඒ වගේම මේ සෛල විවිධ කෘත්‍යයන් ඉටු කිරීම සඳහා වැදගත් වෙනවා. දැන් අපි ගමුකෝ ශාකයක් නේ. ශාක දේහය සැලකුවාම ඔබට ඔබේ පොතේ 8-3 රූපය බලන්නකො. 8-3 රූපය ඔබට දාලා ගන්න පුළුවන්. අපි මේකේ තියෙන පරාග සෛල තියෙනවා. ශාක පත්‍රය ගත්තාම අපි චර්මීය සෛල තියෙනවා. ඊට පස්සේ ඉනිමුද්දුතර සෛල තියෙනවා. සයවර මුද්දුතර සෛල තියෙනවා. පාලක සෛල තියෙනවා. නේද? පාලක සෛල තියෙනවා. දැන් ශෛලම සෛල තියෙනවා. ශෛලම සෛල කුවහම මේක සෛල වර්ග කීපයක් තියෙනවා. ශෛලම වාහිනී, වාහකාභ, ශෛලමේ මෘදුස්තර, ශෛලමේ තන්තු. නේ? ප්‍රයම පටකය ගත්තාම ප්‍රයම සෛලක් තියෙනවා. ප්‍රයම පටකය ගත්තාම මේක තියෙනවා. ප්‍රොයමීය මෘදුස්තර, ප්‍රොයමීය තන්තු, ඊළඟට පෙනේර සෛල, සහචර සෛල, සෛල මේ දේ බොහෝ ගණනක් තියෙනවා. තර මුල ගත්තාම පොතේ මුලේ තියෙන මූල කේශ කියලා සෛල. ඒතරද අපිට පැහැදිලි ඇති ශාක දේහය සැලකුවාම මේ ශාක දේහයේ සෛල බොහෝ ගණනකින් හැදිලා තියෙන්නේ නේද? සෛල විවිධ සෛල වර්ගකින් හැදිලා තියෙන්නේ. නේද? අපි සඳහන් කරා වගේම පරාග සෛල තියෙනවා, අපි චර්මීය සෛල තියෙනවා, ඉනිමෘදුස්තර සෛල තියෙනවා, පූ ඊළඟට පාලක සෛල තියෙනවා, ඊළඟට ශෛලම සෛල තියෙනවා, ප්‍රවේම සෛල තියෙනවා, මූල කේශ සෛල තියෙනවා. තර මේ සෛල විවිධ කෘත්‍යයන් ඉටු කිරීම සඳහා හැඩ යහිලා තියෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පාලක සෛල ගත්තොත් පාලක සෛල මෙන්න මේ පාලක සෛල වැටලා තියෙන පූටිකා කියලා සිදුරක්. මේ පූටිකා සිදුරේ ප්‍රමාණය පාලනය කිරීම තමයි පාලක සෛල කාර්යය. එමගින් ශාක පත්‍රය තුළට සහ ඉන් පිටතට වායු මාරු පාලනය කරනවා. නේ? තර පරාග සෛල තමයි පුතේ අවසානයේ ඩිම්බයක් සමග සංසේචනය වෙලා බීජයක් හටගන්න සඳහා දායක වෙන්නේ. ඊට අපි ගත්තොත් එහෙම මිනිස් දේහය. අපේ දේහයත් විවිධ සෛල වර්ග ගණනාවකින් හැදිලා තියෙන්නේ. උදාහරණ ගත්තොත් සමෙහි සෛල තියෙනවා. පේනවා කියන අපිච්චද සෛල කියලා. ජන්මානු සෛල තියෙනවා. ශුක්‍රාණු, ඩිම්බ, ස්නායු සෛල තියෙනවා. අස්ථි සෛල තියෙනවා. සුදුදුරාණු සෛල තියෙනවා. ඒ වගේම රතුරුදුරාණු සෛල තියෙනවා. පේශි සෛල තියෙනවා. ඔය විදිහට සෛල විවිධ සෛල වර්ග වලින් තමයි බහුසෛලික ජීවියේ හැදිලා තියෙන්නේ. ආප මතක් කරොත් එහෙම අපේ දේහය ගත්තොත් එහෙම මිනිසාගේ දේහය හැදිලා තියෙනවා සමෙහි සෛල. අපි කියන අපිචර්මීය සෛල. දැන් ජන්මාන සෛල, ශුක්‍රාණු සහ ඩිම්බ, ස්නායු සෛල, අස්ථි සෛල, සුදුදුරාණු සෛල, රතුදුරාණු සෛල, පේශී සෛල. මේ විදිහට පුතේ විවිධ සෛල වර්ග වලින් තමයි මිනිස් දේහයත් නැත්තම් අපේ දේහයත් ගොඩනගලා තියෙන්නේ. එතකොට පුතේ මෙන්න මේ පරිණාමික උසස් බහුසාලික ජීවීන් තුල පටක හා පද්ධති මට්ටමේ සංවිධානයක් තියෙනවා. මොන මට්ටමේද? පටක හා පද්ධති මට්ටමේ සංවිධානයක් තියෙනවා. ඒ වගේම එම ජීවීන්ගේ ඉන්ද්‍රියන් පවා ඉතා දියුණු මට්ටමකින් අදාළ කාර්යයන් කිරීමට අවශ්‍ය පරිදි නිර්මාණලා තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මිනිසාගේ දිව, ඇස, හෘදය, එනවා අපේ වකුගඩු, වෘක්ක, නේ? මේවා ඉතා සංකීර්ණ ව්‍යුහ, ඒ වගේ ඉතා දියුණු මට්ටමකින් යාල අපේ දිවෙන් මොකද කරන්නේ? දිවෙන් අපි රස හඳුන ගන්නවා නේද? ඇසෙන් අපි පෙනීම සිදු කරනවා. හෘදයෙන් තමයි රුධිරේ පොම්ප කිරීම කරන්නේ. වෘක්කන තව වකුගඩුෙන් තමයි රුධිරයේ තියෙන නැත්නම් ලේවල තියෙන වෛස්රාවි අපිටව පෙරීම කරන්නේ සහ පෙරීම කළ මුත්‍රාන් උපදවන්නේ. එතකොට මේවා ඉතා දියුණු මට්ටමකින් ඒ කාර්යයට කිරීම අවශ්‍ය පරිදි නිර්මාණය වෙලා තියෙනවා. ඊතර පුතේ දැන් ඒකසෛලික ජීවීකුගේ නම් තියෙන්නේ ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානය. හැබැයි බහුසෛලික ජීවීක් සැලකුවාම එයාගේ දේහය පුතේ සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම දක්වා සකස් වෙලා තියෙනවා. ක්‍රමිකව සංවිධානයලා තියෙනවා. මොන මට්ට කොහමද? සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම දක්වා ඉතාම ඉහළ සංවිධාන මට්ටමක් පේනවා. සංවිධාන පේනවා. දැන් අපි කිව්වා බහුසැලික ජීවි දේහය මනස ශ්‍රම විභජනයක් දක්වනවා. මොකද මේ ශ්‍රම විභජනය කියලා කියන්නේ? දැන් අපේ දේහය නැත්නම් ජීවේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ඒ සඳහා ඉටු කර යුතු ජීවක්‍රියා මේ විවිධ සෛල වලට, පටක වලට, ඉන්ද්‍රිය වලට, පද්ධති වලට බෙදලා දීලා තියෙනවා. ඒ නිසා මේ සියලුම ජීවක්‍රියා කාර්යක්ෂම ඉෂ්ට කරන්න පුළුවන්. මේක අපි කියනවා ශ්‍රම විභජනය කියලා. එතකොට මෙන්න මේ බහුසාලික ජීවක සංවිධාන මට්ටම සැලකුවම සරල මට්ටමේ සංකීර්ණ මට්ටම දක්වා අපිට මෙහෙම ලියන්න පුළුවන්. මේක සරලම එක තමයි සෛලය. සෛල තමයි ජීවීකුගේ දේහයේ තනුම් මේක කියවෙන්නේ. සෛලය, පටකය, ඉන්ද්‍රියය, පද්ධති, ජීවිය. මේක අපි ගැලිමිසට අහනක් විදිහට ලිව්වොත් පුතේ ඊතල දාලා අපිට ලියන්න පුළුවන් සෛලය ඊතලයක් පට් ඉන්ට අහන්න පුළුවන් මෙන්න මේ බහුසැලක ජීවිගුයි සැලකුවාම පුතේ අපි දන්නවා සෛලය තමයි සේලම ජීවීන්ගේ දේහේ තනුම් එකකේ වෙන්නේ. බිල්ඩින් යුනිට් එක වෙන්නේ සෛලය. ඒ වගේම ජීවීන්ගේ ව්‍යුහයම හා කෘත්‍යම එකකේ වෙන්නේ සෛලය. එතකොට පටකයක් කියන එක පුතේ පටකයක් කියලා කියන්නේ අපි මේක පටකය කියන එක පැහැදිලි කරොත් අපිට කියන්න පුළුවන් ජීවී දේහය තුළ නිශ්චිත කෘත්‍යයක්. ඒ කියන්නේ කාර්යයක් ඉටු කිරීම සඳහා විශේෂණය වූ සෛල සමූහයක්. පටකයක් කියලා කියනතර අපි සරලව කියනගම් පටකයක් ඇදලා තියෙන සෛල සමූහයකින්. පටකයක් ඇදලා තියෙන්නේ සෛල සමූහයකින්. නේ? එතකොට මෙන්න මේ සෛල සමූහය අපේ දේහය තුළ නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා විශේෂණය වෙලා තියෙනවා. මම උඩ පැහැදිලි ඇති. ආපමා කියන මං පටකය කියන එක විස්තර කරගොත් මොකද්ද? ජීවී දේහය තුළ නිශ්චිත කෘත්‍යයක් ඉටු කිරීම සඳහා විශේෂණය වූ සෛල සමූහයක් අපි කියනවා පටකයක් කියලා. නිශ්චිත කාර්යයක් ඉටු කරන පටක සමූහයක් ඉන්ද්‍රියක් කියලා කියනවා. ඈ පද්ධති. ඊළඟට මෙන්න මේ ඉන්ද්‍රිය සමූහයක් එකතු වෙලා පද්ධතියක් නිර්මාණය වෙනවා. අපි පද්ධති කියන එක අපිට හඳුන්වන්න පුළුවන් නිශ්චිත ජීව ක්‍රියාවක් ඉටු කිරීම සඳහා එකට ක්‍රියා කරන ඉන්ද්‍රිය සමූහයක් පද්ධතියක් කියලා අපි කියනවා. නේද? ඒතර ඉන්ද්‍රිය එකතු වෙලා පද්ධති හැදෙනවා. ඒතර මෙන්න මේ පද්ධති එකතු වෙලා ජීවීකු හැදෙනවා. නැත්නම් ජීවි දේහ කොට නැගිනවා. දැන් උදාහරණයක් ගත්තොත් අපි ගමුකෝ සෛලයට උදාහරණ හෘත්පේශී සෛල අපි හෘදේ හැදිලා තියෙන සෛල. හෘත්පේශී සෛල වලින් හැදෙනම හෘත් පටකය ඊට පස්සේ නායු පටකය රුධිර පටකය වගේ පටක ගණනාවක් එකතු වෙලා හෘදේ නිර්මාණය වෙනවා. ඈ ඉන්ද්‍රිය හෘදේ කියන්නේ අපේ රුධිර සංසර පද්ධතිය පවතින ඉන්ද්‍රිය ප්‍රධාන ඉන්ද්‍රිය හෘදය. ඊට පස්සේ හෘදය රුධිර නාලවන ශීරා ධමනී කේශනාලිකා එකතු වෙලා රුධිර සංසරණ පද්ධතිය නිර්මාණය වෙනවා. එතන රුධිර සංසරණ පද්ධතියේ කාර්ය වෙන්නේ මොකද්ද පුතේ? දේහය පුරා ද්‍රව්‍ය පරිවහනය කිරීම. එතකොට රුධිර සංසරණ පද්ධතිය සකස් වෙලා තියෙනවා මොකද? අපේ දේහය පුරා රුධිරය සංසරණය කරන්න. දැන් ඔන්න අපි බහුසාලික ජීවිකුගේ සෛලීය සංවිධානය ගැන කතා කරා. නේද? සරලව පැහැදිලි. එතකොට දැන් ජීවියෙකු නම් එයාට සෛලීය සංවිධානයක් තියෙනවා. ඒක සෛලක ජීවියෙක් සැලකුවොත් එහෙම එයාට ඉන්ද්‍රේකා මට්ටමේ සංවිධානයක් තියෙනවා. බහුසෛලක ජීවියෙක් සැලකුවොත් එහෙම එයාට අවයව පටක අවයව සහ පද්ධති මට්ටමේ සංවිධානයක් තියෙනවා. මම හිතනකොට පැහැදිලි ඇති. දැන් ආපහු මේ පාඩම අපි මතක් කරගෙන ගියොත් අපි කිව්වා ජීවීන්ගේ තනුම එකේ වෙන සෛලය ජීවියෙක් නම් එයා හැදිලා තියෙන සෛලයකින්. එයාට සෛල සංවිධානයක් තියෙනවා. අපි ඒක සෛලික ජීවියෙක් සැලකුවාම එයාගේ දේහද තියෙන තනි සෛලයකින්. ඒ නිසා එයා ඒක සෛලික කියලා කියනවා. එයාට ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානයක් තියෙනවා. ඒක අපි කිව්වා බහුසෛලික ජීවිකුගේ දේහය නැත්නම් බහුසෛලික ජීවිත ආරම්භයේ සිද්ධ වෙන්නේ තනි සෛලයක් වෙන යුක්තාණුව කියන සෛලය මගින්. නේ මේ යුක්තාණුව බෙදීමෙන් තමයි හටගන්නේ. ඊට පස්සේ අපි කිව්වා බහුසෛලික ජීවිකගේ දේහය විවිධ සෛල වර්ග වලින් සමන්විත වෙනවා. ඒ වගේ මේ සෛල විවිධ කෘත්‍යයන් සඳහා වැදගත් වෙන කියලා අපි කිව්වා. ඊට පස්සේ අපි මෙන්න මේ පරිණාමික උසස් බහුසෛලික ජීවීන්ගේ කියන්නේ ශාක සතුන් සැලකුවාම එයාලා තුළ පටක හා පද්ධති මට්ටමේ සංවිධානයක් තියෙනවා. ඒ වගේම එයාලගේ ඉන්ද්‍රියන් පවා දියුණු මට්ටමකින් අදාළ කාර්යයන් කිරීමට අවශ්‍ය පද නිර්මාණ තියෙනවා කියලා අපි කතා කළා. ඒ වගේ අපි කතා කරා අවසානයේ බහුසෛලික ජීවිගේ සංවිධාන මට්ටම් පිළිබඳව. ආපහු මතක් කරත් පුතේ කොහොමද මේක සරල මට්ටමේද සංකීර්ණ මට්ටමේද සංවිධාන වෙලා තියෙන්නේ? සෛලය, පටකය, ඉන්ද්‍රිය, පද්ධතිය, ජීවිය. ඔබට මතකද දැන් මේක මතක තියාගන්න පුළුවන් ද ඔබට? සෛලය, පටකය, ඉන්ද්‍රිය, පද්ධති, ජීවිය. එතකොට අපි සෛලය කිව්වා ජීවිනගේ විවිධමය සහ කෘත්‍යමය එකකේ. පටකය කියලා කිව්වා ජීවි දෙහතු නිශ්චිත කාර්යයක් ඉටිරුඳා විශේෂණ සෛල සමූහයක්. ඉන්ද්‍රිය කියලා කිව්වා නිශ්චිත කාර්යයක් ඉටිරුඳා විශේෂණ වූ පටක සමූහයක්. ඊට පද්ධති කියලා කිව්වා නිශ්චිත ජීව ක්‍රියාවක් ඉටිරුඳා එකට ක්‍රියා කරන ඉන්ද්‍රිය සමූහයක්. එතකොට මේ පද්ධති සියල්ල එකතු වෙලා ජීවයේ ගොඩනැගීම කියලා අපි කිව්වා. හොඳයි පුතේ, ඔන්න අද පාඩමේදී අපි ජීවිනිගේ ලක්ෂණ යටතේ සෛලිය සංවිධානය සාකච්ඡා කරා. අපි ඊළඟ දවසේ අනිකුත් ලක්ෂණ පිළිබඳ සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. එතෙක් අද දවසේ පාඩම අපි අවසන් කරනවා. ඔබට ආයුබෝවන්.